Honorable Shayan Semasinghe, you have 14 minutes.
Garu, Niyojakarak Sabhapatthumani, Visheshayenma ape rate Gotabaya Rajapaksa Janadhipathituma Janadhipathivaraya bawata patwimath samagama Purna balaya sahitha parlimenthuwak yatate idiripath karana palaweni ayavaya lekhane mudal amatyanshaya yatate adahas dakwimata labima pilibandawa satutu wenawa. මං හිතන්නේ ඉතාම පැහැදිලි දිශානතියක් එක්ක අපේ රට මෙහෙවන අයවැයක් කියන එක අද විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වන අදහස් වලිනුත් රටේ ජනතාව දීපු ජනවරමට ගරු කරන ආණ්ඩුවක් හැටියටත් අද සනාථ වෙලා තියෙනවා. ඉතා පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමාට ලැබිච්ච ජනවරම අනුව සෞභාග්‍යයේ දැක්මට අනුව අපි ලබා දීපු පොරොන්දුවක් තමයි අපේ රටේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කරලා දිලිඳුකම පිටු දකින අයවැයක් ඉදිරිපත් කළ රට මෙහෙවනවා කියන එක. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන කඩිනම් කරන, වේගවත් කරන, ශක්තිමත් කරන අයවැය තමයි මේ 2021 අවුරුද්ද සඳහා අපි ඉදිරිපත් කළ තියෙන්නේ. මේකේ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, සුවිශේෂී ලක්ෂණයක් වෙන්නේ එක පැත්තකින් සියලු අමාත්‍යංශ ආවරණය කරලා ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 959ක මුදලක් මුදල් අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 959ක මුදලක්. ඊට අමතරව මේ අයවැය කතාව සිදු කරන අවස්ථාවේදී විශේෂ ව්‍යාපෘති සඳහා තවත් රුපියල් බිලියන 140ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ අනුව සමස්තයක් හැටියට 2021 අවුරුද්දේ අපේ රටේ ආර්ථිකයට ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 1099ක මුදලක් එක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ගරු අගමැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා මුදල් ඇමතිවරයා හැටියට. එහෙනම් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපිට පේන්න තියෙනවා මේ අයවැය ශක්තිමත් වෙලා තියෙන අවස්ථාවක ශක්තිමත් අයවැයක් එක්ක රටේ නිෂ්පාදනය වැඩි කරලා අයවැය හිඟය පරතරය අඩු කරලා ආනයන අපටයන අතර පරතරය අඩු කරලා රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වාතාවරණයක් ගොඩනගද්දී මං හිතන්නේ අද විරුද්ධ පක්ෂයේ දරන මතය තමයි මේ රටේ කිසිදු නිෂ්පාදනයක් කරන්න ඕනේ නැහැ කියලා. දැන් උදේ හර්ෂද සිල්වා හිටපු ඇමතුමා අදහස් දක්වද්දී ඉතා පැහැදිලිව එතුමාගේ කතාව තුලම ගැබ්බෙලා තිබ්බ කාරණාව තමයි මේ රටේ නිෂ්පාදනය කරලා සාර්ථක වෙච්ච කිසිම රටක් නැහැ කියලා. අපි මේ කරන්නේ මෙතෙක් නිෂ්පාදනය කළ හැකිව තිබු දේවල් ආනයනය කිරීම සීමා කරලා ඒ නිෂ්පාදනය වැඩි කිරීම. මං හිතන්නේ ඒක අද මේ වගේ විශේෂයෙන් අර්බුදකාරී තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් අපි නැවතත් මතක් කරන්න ඕනි මේ අපි ලෝකයේ අනිත් රටවල් වලින් විතැන් වෙලා ලෝකයේ අනික් රටවල් එක්ක ගනුදෙනු නොකර ඉන්න තීන්දුවක් අරගෙන නැහැ. මම දන්නේ නැහැ මේ විපක්ෂයේ දරන මතය මේ ආනයනය කිරීමට කිසිසේත් පිට දෙන්නේ නැහැ කියන මතය මම දන්නේ නැහැ කොහෙන් එයාලා තොරතුරු ගත්ත මතයක්ද කියන කාරණාව. හැබැයි අපිට එකක් කියන්න ඕනි, අපි ආනයනයට ඉඩ දීලා තියෙනවා. අපි ඉදිරියේදීත් ආනයනයට අවශ්‍ය ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදු කරනවා. අපි ආනයනය නවත්තන්න සූදානම් නැහැ. හැබැයි අපි සීමා පනවල තියෙනවා රටේ නිෂ්පාදනය වැඩි කරන්න. මම අහන්න කැමතියි මොකක්ද ඒකේ ඇති වරද? රටට අලුත් ආයෝජන ගේන්න, රටේ නිෂ්පාදනය වැඩි කරන්න, වැඩි කරලා අපේ රටේ තියෙන ආර්ථිකයට තියෙන පීඩනය අඩු කරන්න තීන්දුව ගනිද්දී මොකක්ද ඒකට ඇති වරද? දැන් අපි දැක්කා මේ නිෂ්පාදන ආර්ථිකයක් රටේ ගොඩනැගීම, නිෂ්පාදනය වැඩි කිරීම වැරදි කියලා කියන කණ්ඩායම් එක වෙලාවක ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වුණේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගෙනල්ලා රැකියා දසලක්ෂයක් රටේ නිර්මාණය කරනවා කියලා. ඇයි එතනට ගියේ? ඒක බොරුවක් වෙච්ච කාරණාව වෙනම එකක්. ඒක මේ රටේ යථාර්ථයක් නොවෙච්ච කාරණාව වෙනම එකක්. එහෙනම් මම කනගාටු වෙන්නේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ආණ්ඩුවක් තීන්දුව ගන්න කටයුතු කරද්දී ඒ ඊට විරුද්ධව අද විපක්ෂයේ අදහස් ප්‍රකාශ කිරීම. එහෙනම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි ආණ්ඩුවක් හැටියට අපි තාම වගකීමෙන් නැවතත් කියනවා මේ සංඛ්‍යාලේඛන වෙනස් කළ අපිට අයවැයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. සංඛ්‍යා ලේඛන කිසිම අවස්ථාවක අපි වෙනස් කිරීමක් සිදු කළත් නැහැ. ඒ වගේම තමයි මේ අද කියන වාර්තා ගැන කතා කරද්දී දැන් කියනවා විගණකාධිපතිතුමා විසින් කියලා තියෙනවයි කියලා මේ ආණ්ඩුව අරගෙන ගියපු වැඩපිළිවෙල වැරදි කියලා. ගිණුම්ගත කිරීමේ ක්‍රමවේදය වැරදි කියලා. හැබැයි මේ වාර්තාව තුලම විශේෂයෙන් මේ වාර්තාවේ අවසාන සාරාංශ කළ තියෙන කොහොමද? 2019 වර්ෂයේ බැරකම් සඳහා ප්‍රතිපාදන ඉහත සඳහන් පරිදි සලසා තිබුණු අතර ඒ අනුව 19-20 අයවැය සාරාංශයේ ඇති 2019 වර්ෂයේ වියදම් මුදල් පදනම මත ගිණුම්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය දන්වා තිබේ. මේක තමයි මුදල් අමාත්‍යාංශයේ වාර්තාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ අවසාන වශයෙන් මුදල් කාර්ක සභාවට ලබා දීලා තියෙන වාර්තාවේ සාරාංශය. ඉතින් කොතනද විගණකාධිපතිතුමා සඳහන් කරලා තියෙන්නේ මේ සඳහන් කරන සංඛ්‍යා ලේඛන වැරදි කියලා? එයිඳ මේ බොරු සමාජගත කරන කොතනින්ද පටන් ගත්තේ? දැන් ඉස්සෙල්ලම කියන්නේ ජනාධිපතිතුමාට එතුමාට බලයක් නැහැ එකපද අරමුදලෙන් මුදල් වියදම් කරන්න කියලා. ඒක සාර්ථකව ක්‍රියාත්මක වුණාට පස්සේ ජනවරම ලැබුණාට පස්සේ දෙවෙනි වරට අනේ බොරුව කියනක නැවැත්තුවා. ඊළඟට පටන් ගත්තා මේ සංඛ්‍යා ලේඛන විද්‍යාවක් තියෙනවා කියන කාරණාව. දැන් එතනින් එහාට ගිහිල්ලා කියනවා ඒක විගණකාධිපතිතුමා තහවුරු කිරීමක් සිදු කළා තියෙනවා කියන වර්තාව. දැන් අපිට පෙන්වන්න තියෙන ලිඛිත සාක්ෂිවල ඔවුන් කියන විගණකාධිපතිතුමාගේ එහෙම වර්තාවක් නැහැ. ඉඳගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ආයවැය සම්බන්ධයෙන් 2020 මේ ගිණුම් වර්තා මේ සියල්ල මේ අපේ මේසෙ උඩ තියෙනවා. සභාගත වෙලා තිබ්බා. මේ සියලු වර්තා අපි මේ කියන කාරණායක ඇතුළත් වෙලා හදපු වර්තා. කොහොමද මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට මේ ලබා දීපු වර්තා පරිශීලනය නොකර ඒ සංඛ්‍යා ලේඛන වැරදි කියලා කියන්නේ? මේ ලබා දීලා තියෙන බජට් එස්ටිමේට්, මේ ලබා දීලා තියෙන අයවැය වර්තාව පදනම් කරගෙන කියනවා එක වැරදි කියලා. හැබැයි කොතනද මේක වැරදිලා තියෙන්නේ කියන කාරණාව කියන්න බෑ. මේක තමයි විගණකාධිපතිතුමාට යන වර්තාව. මේ විගණකාධිපතිතුමාට යන වර්තාව කොහොමද වෙනස් කරන්නේ? එහෙම වෙනස් කළ තිබ්බනම් කොහොමද මුදල් අමාත්‍යාංශය විසින් ලබා දීපු වර්තාව වැරදි කියලා විගණකාධිපතිතුමා කියලා තියෙන්නේ? එහෙනම් මේ අර 2015 කලින් මේ කරපු බොරුව නැවතත් කරන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ මේ නිෂ්පාදනය වැඩි කරද්දී අපි සතුටු වෙනවා. මුදල් අමාත්‍යතුමා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටේ අලුතේ වී වගාව හැර අනිකුත් භෝග වගාව සඳහා හෙක්ටයාර 211,703ක් වගා කිරීම සඳහා අවශ්‍ය මේ ප්‍රතිපාදන ලබා දීම සිදු කළා තියෙනවා. බඩේනුගු, අර්තාපල්, බීලූණු, රතුළූණු, උඳු මුංගට, රටකජු, කුරක්කන්, කව්පි මේ සියල්ල වගා කිරීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය දෙන්න මිලියන 7000කට ආසන්න ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. මේක වැරදිද? අපි අහන්නේ විරුද්ධ පක්ෂයෙන් මේ කරන ක්‍රමවේදය වැරදිද? වී මිලදී ගැනීම සඳහා අපි දැක්කා යහපාලන ආණ්ඩුව දෙද්දී වී මිලදී ගැනීමට මොකද කරේ කියලා. වී මිලදී ගන්නවා වෙනුවට අස්වැන්න නෙලන කාලේ තමන්ගේ ගජමිතුරන්ට ඕන විදිහට කුණු කොල්ලට වීටික ගන්න අවශ්‍ය වාතාවරණය හදලා ගොවියගෙන් රුපියල් 25ට වීටික අරගෙන අස්වැන්න නෙලලා තමන්ගේ ගජමිතුරු ටික ශක්තිමත් වුණාට පස්සේ ඔන්න සහතික මිලක් රජය මිලදී ගැනීමට යහපාලනය කටයුතු කරනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ? ගොවියන්ගෙන් රුපියල් 22කට ගත්ත මුදලාලිලා ටික ඔන්න ආණ්ඩුවට දෙන්න පටන් ගන්නවා රුපියල් 40ට 44ට. මෙන්න මේ ක්‍රමවේදය තමයි ගෙනිච්ච. හැබැයි අපි මේ අයවැය ලේඛනය තුලම මිලියන 800ක මුදලක් මේ 108ක් 10ක් අතර වී ප්‍රමාණය මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙන් කළා තියෙනවා. ඒක විතරක් නෙමෙයි, කුඩා වැව් ටික හදන්න, වැව් ටික හදන්න, අමුණු ටික හදන්න, ඇලවේලි පද්ධතිය හදන්න අපි විශේෂයෙන්ම මිලියන 10,000කට ආසන්න ප්‍රමාණයක් මේ අයවැය ලේඛනය හරහා වෙන් කළා තියෙනවා. මේකෙන් මොකද සිදුවෙන්නේ? හෙක්ටයාර 150,000ක වගාව සඳහා අවශ්‍ය ජල අවශ්‍යතාවය සපුරා ගන්න අවශ්‍ය වැඩපිළිවෙලයි මේ සිදු කරන්නේ. මේක වැරදිද? මේ බලාපොරොත්තු වෙන්නේ අර ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව හැමදේම පිටරටින් ගෙනල්ලා පිටරටට ඕන විදියට මේ රටේ මිලක් තීරණය වෙනවා, අපේ ගොවියගේ ආදායමක් නැති වෙනවා, පිටරට ගොවියා ශක්තිමත් වෙනවා. මේ ක්‍රමවේදෙද මේ කරන්න හදන්නේ? ඒ හින්දා අපි විශ්වාස කරනවා අපි ගෙනියන ක්‍රමවේදේ හරි. මේක තමයි ලංකාවේ සිදුවේ යුතු පරිවර්ත සිදුවේ යුතු පරිවර්තනය අද මේ පරිවර්තනයේ සිදුවේ ඉඳ මම නැවතත් කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ අපි නිවැරදිව වැඩ කටයුතු කරත් මේක නිවැරදි නොවන මාර්ගයක් කියලා පෙන්වන්න ඒක බොරුව සමාජගත කිරීම තමයි මේ යහපාලනය කරන්නේ මේගොල්ලන් 2015 සාර්ථක වේග කරා ඒක සාර්ථක වේලා කරා ඒක යාලා ජයග්‍රහණයක් ලැබුවා හැබැයි ලැබුණු ජයග්‍රහණයනේ මොකද වුනේ ඒ බොරුවම සමාජගත කරගෙන පාලනය කරන්න ගිහිල්ලා බලයට ඇවිල්ලා අවුරුදු එකහමාරක් යද්දි ඡන්දයෙන් පස්සේ එයාලා කඩා වැටෙන්න පටන් ගන්න අවසානයේ අවුරුදු හතරහමාරක් යද්දි ඔවුන්ට ජනතාව තිබු බලය අයින් වෙලා මන්ත්‍රීවරු 50ක
සීමා
ඉඳා විශේෂයෙන්ම මූලාශ්‍රාණ්ඩුට මන්ත්‍රීතුමනි අපේ ආර්ථිකය තුල මේ රටේ අඩු ආදායම් ලබන කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා සමෘද්ධි ව්‍යාපාරය අපි ශක්තිමත් කරනවා සමෘද්ධි ව්‍යාපාරයේ අද ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ දෙකක් ඔවුන් සවිබල ගැන්වීම සඳහා මිලියන 10000ක මුදලක් මුදල් ඇමතුමා හැටියට මහින්ද රාජපක්ෂ ඇමතුමා වෙන් කළා තියෙනවා මේ අපි බලාපොරොත්තු වෙන්නේ රටේ දිලිඳුම ජනතාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි මේක ක්‍රියාත්මක කරද්දී තමයි අපි දැක්කේ ගිය ආණ්ඩුව මොකද කරේ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක දේශපාලනය කරේ 450,000 දේශපාලන පක්ෂය බලලා සමෘද්ධි පත්වීම් දුන්න අපි මේ සමෘද්ධි සහනාධාර ලබන කණ්ඩායමේ ලයිස්තුව ඒ සංශෝධනය කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා මොකද අපි දැක්කා මේක දේශපාලනීකරණය කරා සමෘද්ධිය දුප්පත් ජනතාවගේ ව්‍යාපාරයක් බවට තිබුණාට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව සමෘද්ධිය මොකටද පාවිච්චි කරේ දේශපාලන වශයෙන් ඔවුන් සවිබල ගන්නෙන්න තමයි පාවිච්චි කරේ ඒකින්ද ජනතාව සවිබල ගන්නනවා වෙනුවට දේශපාලන නායකයන්ගේ ප්‍රතිරූපයේ සවිබල ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ උනේ. එයින්ද අපි ඉතාම වගකීමෙන් විශ්වාසයෙන් කියනවා මේ අපි ඉදිරිපත් කරලා තියෙන අයවැය ලබන අවුරුද්දේ ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ ජනතාවට වෙනස
ලැබෙන්න
මම අවසන් කරනවා. මේ බදු නිදහස බව අපි ලබා දුන්නේ බදු අඩු කිරීම ගැන අද විපක්ෂය අපිට චෝදනා කරාට මේ අයහපත් ආර්ථික තත්ත්වයක් තුල ලෝක වසංගත තත්ත්වයක් තුල අපිට පුළුවන් වුණා රට ඉස්සරහට අරගෙන යන්න කිසිම අර්බුදයක් ලෝකේ නැති අවස්ථාවක රටේ කිසිම අර්බුදයක් නැති අවස්ථාවක අපි දැක්කා යහපාලන ආණ්ඩුව යටතේ ආර්ථිකය කඩාවැටිච්ච විදිය. එහිඳ අද රටේ ජනතාවත් වාසනාවන්තයි කිසිම අර්බුදයක් නැති අවස්ථාවක යහපාලනය ආර්ථිකය කඩාබිඳ දාලා කුඩුපට්ටම් කරාට අර්බුදකාරී තත්ත්වයන් තුල නිවැරදිව නායකත්වය දෙන්න ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් අද පුළුවන් වෙලා තියෙනවා. ඒක 2021 අවුරුද්ද අවසාන වෙද්දී අද මේ රටේ ජනතාව ලබා දීපු ජනවරමේ යහපත් ප්‍රතිලාභ ඔවුන්ට ගලා යාම සිදුවෙයි කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මේ අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් සුභවාදීව දකින්න විශ්වාසයෙන් දකින්න කියන කාරණාවත් කියමින් විශේෂයෙන්ම එසකස් කරපු නිලධාරීන් ඇතුළු සියලු දෙනාට මගේ ස්තුතිය සහ ගෞරවය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Iran Vikramratna, you have 16 minutes.
මුලසුනේ සිටින mantri tumeni rate dugi duppat janathawa samurdilabin sthira aadayam nometi ayata dainika kuli kamkaru rakiyawala nirata wuwanta suwakala nohaki barapatala rogawalin pelena ayata rupiyal 3000ක පෝෂණ මල්ලක් දෙනවා කිව්වා. මාසික ජල බිල්පත් සඳහා 15%ක සහනයක්, ඒකක 30%ට අඩු විදුලි බිල්පත් සඳහා 25%ක සහනයක් දෙනවා කිව්වා. ගෑස් සිලින්ඩරයකට රුපියල් 100ක ගෑස් ලිපක්, රයිස් කුක එකක් ගන්න 25%ක වට්ටමක්, දුරකථන බිල් බදු මුදලින් 50%කට අඩු කිරීමක් අඩු ආදායම් ලාභී පවුල්වල ගර්භණී මව්වරුන්ට රුපියල් 2000ක දීමනාවක්. වසරකට පාසල් නිල ඇඳුම් කට්ටල් දෙකක්, ආදායම් නැති අවුරුදු 12කට අඩු ළමයි ඉන්න පවුලට රුපියල් 5000ක දීමනාවක් දෙනවා කිව්වා. මේ ගරු සභාවට මේ පොරොන්දු මතකද? කාගේද මේ පොරොන්දු? සෞභාග්‍ය දැක්මේ පොරොන්දු. මෙන්න මේ පොරොන්දු තමයි තිබුණේ. නමුත් ආණ්ඩුව දැන් වැඩ කරන යන හැටි කොහොමද කියලා අහන්න කැමැති. සෞභාග්‍යයේ දැක්මේ දෙවැනි වසරේ මේ අයවැය මේ ඉදිරිපත් කරන්නේ පළවෙනි වසරේ අයවැයක් ඉදිරිපත් කළේ නැහැ. නමුත් කියන්න කනගාටුයි. රජයක් අයවැයක් සම්බන්ධව විශ්වාසයක් තියෙන්නට ඕනේ. නමුත් මේ වගේ අයවැය වාර්තා නිසා ඒ විශ්වාසය කෙලහෙනවා, ගිලිහි යනවා. මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාව දුන්න පොරොන්දු ඉටු කරන්න බැරුව පමණක් නොවේ, හරියටම අයවැය ඉදිරිපත් කරන්නත් බැරි වෙලා තිබෙන්නේ. දිගින් දිගටම පෙන්වුම් කළ අසාර්ථකත්වය, හංගල ගැහිලි, නොහැකියාව වගේ හේතු රැසක් විසින් අනිවිශ්චිත බව සහ සැකය පුරවලා විශ්වාසය පළවා හැරලා. අපි ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න ඇගමැතිතුමා මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අයවැය කතාවේ දත්තත් රජයේ වියදම් ඉදිරිපත් දත්තත් රජයේ වියදම් රුපියල් බිලියන 3594ක් කියලා කිව්වා. නමුත් ඇස්තමේන්තුවේ සඳහන් වෙන්නේ රුපියල් බිලියන 3649ක්. රාජ්‍ය ආදායම අරගෙන බලන්න. අයවැය කතාවේ කියන්නේ ආදායම රුපියල් බිලියන 1997ක් කියලා. ඇස්තමේන්තුවේ කියන්නේ රුපියල් බිලියන 2029ක් කියලා. ඒ වගේ තමයි අයවැය කතාවේ කියන්නේ අයවැය හිඟය රුපියල් බිලියන 1575ක් කියලා. නමුත් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1662යි. රුපියල් බිලියන 97ක වෙනසක්. එනිසා සභාපතිතුමනි, ඒ විතරක් නෙමෙයි, ඔබට මතක ඇති රාජ්‍ය බදු ආදායම හා වියදම ගැන අයවැල තුල එක එක පිටුවේ එක එක ඉලක්කම් සඳහන් කරලා තියෙනවා. මම ඒක විස්තරම කියන්න යන්නේ නැහැ, කාලයේ ප්‍රශ්නයක් තියෙන නිසා. නමුත් අපි දන්නවා රාජ්‍ය මූල්‍ය වගකීම් කියලා පනතක් තියෙනවා. 2006 සිට රාජ්‍ය අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයෙන් 5%ක් වෙන්න ඕනේ. 2016, 17, 18 මේක 5%කට කිට්ටු වුණා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. එයයි නීතිය. නමුත් අයවැය තුල ඒ රාජ්‍ය මූල වගකීම් පනත නොතකා තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන්නේ. විධායකයකට හෝ වෙනත් පාර්ශවයකට අවශ්‍ය ආකාරයට නීති වෙනස් කරන්නට බැහැ. හැමතිස්සෙම නීතිය නොසලකා නම් කටයුතු කරන්නේ එවැනි රටක් පත්විය හැකි හිතා ගැනීම දුෂ්කර නැහැ. ඊයේ මහර බන්ධනාගාරය ගැන මම කතා කරනකොට මම කිව්වා බන්ධනාගාරයේ ආඥා පනතේ තියෙනවා රැඳවියන් මරන්න බැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී රාජ්‍ය ඇමතිතුමා උත්තර දෙමින් කියනවා T-56 තුවක්කු තියාගෙන ඉන්නේ පොල් ගන්නද කියලා ඇහුවා. අපිට මතක් කළා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇමතිතුමා බන්ධනාගාර තුළ T-56 තියාගන්නත් බැහැ කියන එක. මං ඒ කෙටි කතාව කියන්න හේතුව ඇවිල්ලා නීතියට තියෙන ගරු කිරීම ගැන ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින්ම අපි අහන්නට ඕනේ. හිතලා බලන්න, පවුලක බන්ධනාගාරයක දැන් රැඳවියෙක් සිටිනවා නම් මේ වගේ ප්‍රතිචාරයක් ලැබුණහම නීතිය ගැන ඒ අයට ඇතිවෙන සැකය මොකක්ද? නීතියට පමණක් සීමා වෙන්නත් බැහැ කියලා මම කියනවා. ආචාර ධර්ම, සදා ධර්ම, සදා සාර ධර්ම මේ කොයිකත් එහෙමයි. දැන් බලන්න මේ අයවැය කියන විදියට අපේ රටේ දළදේශීය නිෂ්පාදනය 20% වසරේදී ධන 1.5%ක් වෙනවා කියලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා IMF එක, ඔය මොනවද කියන්නේ, ඒ රට තුල දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය -4.6%ක් වෙනවා කියලා කියන්නේ. ලෝක බැංකුව කියන්නේ -6.7%ක් වෙනවා කියලා කියන්නේ. හරි, අපිට කියන්න පුළුවන් පුරුදු පරිදි ඒ ඔක්කොම විදේශ බලපෑම්, අධිරාජ්‍යවාදය කියලා එක එක ලේබල් ගහලා පැත්තකට දාන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ මහ බැංකුව මොනවද කියන්නේ? ශ්‍රී ලංකාවේ මහ බැංකුව කියනවා මේ දළදේශීය නිෂ්පාදනයේ -1.4%ක් කියලා කියනවා. දැන් මහ බැංකුව හරිද, මුදල් ආමාත්‍යංශය හරිද, අයවැය කතාව හරිද, අපි කාගේ දත්තද ගන්නේ? ධන කිව්වොත් දේශප්‍රේමී ඍණ කිව්වොත් දේශද්‍රෝහී ඔතනට තමයි විවාදේ වැටිලා තියෙන්නේ එහෙමද ඉස්සරහට යන්න හදන්නේ සෞභාග්‍යයේ දැක්ම ඒකද ඒකද වැඩ පිළිවෙල සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ ඒකටද අංක සෙල්ලම් දාලා හංගලා ගහලා අපි මෙහෙම හිත හදාගන්න වැඩ කරලා තේරුමක් නැහැ මේ ගෝලීය මූල්‍ය දාමෙන් අපිට මිදෙන්න හුදකලා වෙන්නට බෑ අද උදේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා එක ගැන කතා කළා කොහොමද අපි බිත්ති බඳින්න නෙමෙයි පාලං හදන්න ඕනි කියන එක මේ වෙනකොට ජාත්‍යන්තර ෆිෂ් ශ්‍රේණිගත කිරීම් වලටත් ශ්‍රී ලංකාවේ සීසී කාණ්ඩය දක්වා පහත දාලා තව වැටුනොත් අපි ඒ ආයතන ලයිස්තුවට ගණන් ගන්නෙත් නැහැ ඒ වගේම ජාත්‍යන්තර මූඩිස් පර්යේෂණ ආයතනේ කියලා තියෙනවා ආර්ථිකයේ වර්ධනය කරන ආණ්ඩුවේ උපක්‍රම සාර්ථක නැහැ කියලා තියෙනවා ඒ වගේම 2021 අයවැය හිඟය දලදේශීය නිෂ්පාදනයෙන් 9%ක් ඉක්මවා යනවා බවටත් පුරෝකථනය කරලා තියෙනවා Yesterday, Citibank, probably the most globalized bank in the world, it issued its statement on the Sri Lankan economy. I had the fortune as a young banker to work for it before I went on to head the country's National Development Bank. They surfaced an issue. The issue they surfaced was this. Sri Lanka's problem is not a liquidity problem. It is a solvency problem that the country is going to face. Denial is not a strategy. Denial is not a strategy. What you need is a debt restructuring, is clearly stated. All international organizations and banks which are lending to this country are saying something, and you are trying to live in denial. Ekiyanne mukakda harima pahedili. Loku loku samagam walin rijubadu pratipattiyak ganath mama vithara katha karannata one. මොකද මෙතන සඳහන් කරනවා මේකේ සඳහන් වෙනවා ආණ්ඩුව ඔන්න ජනතාවට දුන්න පොරොන්දු ආණ්ඩුව ගැන මම මේක සඳහන් කරන්නේ මේ සත්‍යයේ අනුවේ ආණ්ඩුව පනත් උල්ලංඝනය කරනවා විතරක් නෙමෙයි ආණ්ඩුව අසාර්ථකයි ආණ්ඩුව උත්සාහය ණය මගින් ඉන්ද්‍රියට යාම නමුත් මේ ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනට රට ලබා දී ඇති සහතිකය හදාගන්නේ නැතුව ණය ගන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ජනතාවට දුන්න පොරොන්දු. ඉටු නොකළ මොකද රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේදී ජනතාව මතක් වෙලා තිනවා මේ වෙලාවේදී. අයවැය වාර්තාව අනුව රාජ්‍ය ආදායම 20 20 20 21ට සාපේක්ෂව ඒ දුන්න දත්ත අනුව 14.5%කින් වර්ධනය වෙනවා. ආණ්ඩුවේදී කෝපරේට් ටැක්ස් එක වර්ධනය කරන්නේ 17.7%කින්. නමුත් කෝපරේට් නෝන ටැක්ස් එක 52%කින් වැඩි කරනවා මොකක්ද මෙතනින් කරන්නේ ඍජු බදු වැඩි කරන්නේ නැහැ වක්‍ර බදු වැඩි කරනවා දුප්පත් මිනිහට ගහනවා මේකයි ෆිස්කල් කන්සොලිඩේෂන් එක මේගොල්ලන් කරන්නේ නැත්තේ හරියටම ඒ කියන්නේ මොකක්ද හරිම පැහැදිලි ලොකු ලොකු සමාගම් වලින් නැතිනම් ඍජු බදු ප්‍රතිපත්තිය ගන්න බලන්නේ නැහැ වක්‍ර බදු වලින් තමයි ආණ්ඩු එදා වේල පිරිමහ ගන්න සූදානම් වෙන්නේ 2021 අයවැය ලේඛනයේ එම මුදල් නැවත ඍජුවම පාරිභෝගිකයන් අය කිරීම සඳහා භාණ්ඩ 2574ක සෙස් බද්ද හා අනෙක් භාණ්ඩ සඳහා භාණ්ඩ සහ සේවා බද්ද පැනවීමට කටයුතු කරමින් සිටිනවා ඒකෙන් ගන්න වෙයි වගේ නමුත් ඒක ගැන අයවැය කතාවේ විස්තරයක්වත් තාම දීලා නැහැ 2019 දෙසැම්බර් මාස සිට සියලුම ව්‍යාපාරිකයන් විසින් ගෙවන ලද විවිධ වර්ගයේ බදු මුදල් කපා හැරීම නිසා රජයට අහිමි වෙච්ච මුදල අපි එස්තුමේන්තු කරනවා රුපියල් බිලියන 600ක් පමණ වෙනවා මෑතක රටේ මහත් ආන්දෝලනයක් ඇති වුණා ඒක ඇවිල්ලා මේ සීනේ ගැන අද මම අහගෙන හිටියා ආන්ද්‍ර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් ඒක ගැන කතා කරනවා ගජ මිතුරු සමාගම් නිසා රුපියල් 50යි බද්ද 725ට අඩු කළා එක රැකින් අඩු කළා 725කට සීනි වලින් පමණක් රුපියල් බිලියන 4ක් අහිමි වුණා ප්‍රධාන භාණ්ඩ 7ෙන් රුපියල් බිලියන 7ක් රජයට අහිමි වුණා ඔක්තෝබර් 13 වෙනිදා සිට ගත්තොත් සමස්ත පාඩු ඒ භාණ්ඩ 4 විතරක් බිලියන 7ක් විතර වෙනවා මේකේ වාසිය ජනතාවට ලැබුණද මේකේ වාසිය රජයට ලැබුණද කියන එක යහන්නේ සෞභාග්‍යයේ ගජමිතුරන්ට පමණයි මේකේ වාසිය ලැබුණේ ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට අපිට අහන්න ලැබුණා මහජන උපයෝගිතා කොමිෂන් සමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන මහජන කොමිෂන් සභාව අක්‍රිය කරන්නට වැඩ කරගෙන යනවා කියලා නියාමනය කිරීම සඳහා පනතකින් 2002 ආණ්ඩුව තමයි මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇති කළේ
2009
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදුලි බල පනත සංශෝධනය කරලා මේ මහජන උපයෝගිතා කොමිෂම නැවත ඒකට පණ දුන්නා. ඇයි එතුමා ඒකට පණ දුන්නේ? මොකද මේ රටේ පාරිභෝගිකයට සාධාරණයක් ඉෂ්ට වෙන්නට ඕනේ. මේක නැති කිරීමෙන් මොනවද කරන්න හදන්නේ? දූෂණයට ඉඩ තියෙනවා. ඔබලාට මතක ඇති පළමිනි කොරෝනා රැල්ල අවස්ථාවේදී සාමාන්‍ය මිල බිල් ආපුහම නිවස්වලට සාමාන්‍ය මිල 3 ගුණයකින් 4 ගුණයකින් 5 ගුණයකින් වැඩි වෙලා තිබුණා. ඒ වෙන්නේ ගිය අසාධාරණය ජනතාවට බේරෙන්නේ තිබුණ එකම ක්‍රමය ඇවිල්ලා කොමිසමට යන්නේ එකයි කොමිෂන් සභාවට කතා කරන එකයි. ඒ වගේ තමයි මිදුලි ඒකකය අසාධාරණස ඉහළ දැමීමටත් නොහැකි මේ කොමිසම නිසා. ඒ කියන්නේ විදුලි මාෆියාවට විදුලි ගනුදෙනේ ආශ්‍රිත දූෂණවලට මේ කොමිසම බාධාවක්. ඒ කොමිසමේ සමාජිකයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලියුම් අරගෙන තියෙනවා. දැන් ආයතනය අක්‍රිය කරගෙන යනවා. මේ වගේ ආයතන අක්‍රිය කරන්නේ ගජමිතුරු සමාගම් වලට වාසනාව ලබා දීමටයි. මම අවසන් කරන්නට බොරුව ආයුෂ කොටයි. ඔබලාට ජනතාව හැමදාමත් රවට්ටවන්න ලැබෙන්නේ නැහැ. මේ රට දශකයක් ඉස්සරහට ගෙනියන්න නම් ආණ්ඩු අසමත් ඡන්ද පොරොන්දු සිට අයවැය දක්වා අනික් සෑම අවස්ථාවකදීම ආණ්ඩුව ඒ ඔප්පු කර තිබෙනවා. ඉතින් ඒ අසමත් වෙන තරමට ජනතාවගේ බඩට ගහන තැනට ආණ්ඩුව වැටි අවසන් වෙලා තිබෙනවා. I want to remind the honorable president Rajapaksa gave leadership to end terrorism in this country. As a result, he was re-elected president of this country. Subsequently, he had an economic team which misled him, and basically because of the corruption in this country, he went out of office subsequently. I beseech the new president, what you need is not a system change. You need a team change. You need a team change. Rata beraganna.
Honorable member, please wind up.
Saubhagya udakaranna kiyala. Evi den yana gamana pennum karanne. Natapu natumakut nae. Bere paluwakut nathi kathawai apita matak wenne. Stuti.
Thank you. Honorable Dilan Perera, you have 7 minutes.
7 minutes?
Yes.
I had 10 now.
Now with the time delay, there is only 7 minutes.
Okay. Pardon? Huh? What? Balaganna. Very vada venna payagena. Karu mulasu sabhapathitumani mama me sahabhagi vena 26 veni akanda ayavaya vivade. මේ සභාවේ මම සහභාගී වෙන 26 වෙනි අඛණ්ඩ ආවේ විවාදය. මම මුලින්ම කියන්න ඕනේ කරු සභාපතිතුමනි, මේ ආයවැය විවාදය තුල තරම් මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට පහර ගසමින් මේ සභාවේ නැති අයට මඩ ගසමින් සභාවේ ඉන්න අයටත් මඩ ගසමින් බොරු කෙප්ප බේගල් ඇදපාමින් ගිය ආයවැය තමයි මම මේ සහභාගී වෙන 26 වෙනි ආයවැය කියලා කියන්න ඕනේ. දැන් මුලින්ම අපේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන මේ ලිප්ගල් තුන උඩ තමයි රටක ශාස්ත්‍රීයභාවය කියන ඒ කිරිකැලේ අපි උතුරවන්නේ. දැන් අපේ රටේ අද ශක්තිමත් විධායකයක් තියෙනවා. ඒ නිසා කොරෝනා පළවෙනි රැල්ල පාර්ලිමේන්තුවක් නැති වෙලාවක, පළාත් සභාවක් නැති වෙලාවක කෝටාවේ රාජමහත්තුමාට සෞඛ්‍ය අංශ හමුදා අංශ එකතු කරගෙන නිවැරදිව මැඩපවත්වන හැකියාව ලැබුණා. අධිකරණයට මඩ ගහමින් ටෙලිෆෝන් කෝල් දෙමින් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට දුමින්ද සිල්වා වගේ උදවියව හිරේ දාන්න කියලා යම්කිසි ආකාරයක බලපෑම් කරමින් බසිල් රාජපක්ෂ මහත්තයාට ඇපදෙන්නපා කියලා බලපෑම් කරමින් ජොන්සන් ෆර්නැන්ඩ්ලව හිරේ දාන්න කියමින් පොලිසියෙන් නඩු අහනවා වෙනුවට පොලිසියෙන් පැමිණිල කරනවා වෙනුවට අරලියගහ මන්දිරේ ඉඳගෙන ඔය පැති ඉස්රාපේලි ඉඳගෙන අද උජාරුවට දඟලන සමහර උදවිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩු ගන්න කියලා නියෝග දෙමින් FCID කියන වැරදි ආයතන පස්සදොරින් ඇති කරමින් අධිකරණයට කොයි ආකාරයට බලපෑම් කරත් මේ රටේ ජනතාව තාම අධිකරණය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. මේ ව්‍යවස්ථාදායක අපි 225 දෙනාටම යුතුකමක් තියෙනවා. මේ ව්‍යවස්ථාදායකයත් ශක්තිමත් කියන පණිවිඩය ලෝකෙට දෙන්න, රටට දෙන්න. මේ මොකද අපි කරන්නේ? පටු දේශපාලන පරමාර්ථ මත ඉස්සර නම් ගොබෙල්ස්ගේ න්‍යාය හරියනවා. ගොබෙල්ස්ගේ න්‍යාය තමයි එක බොරුව 10 පාරක් 20 පාරක් 30 පාරක් 100 පාරක් කොම ඇත්ත කියන. ඒ නිසා මේ ව්‍යවස්ථාදායකෙත් ඉඳ අපේ සමහර උදවිය, සමහර අය ආචාර්යවරු, සමහර අය මහාචාර්යවරු, ඒ සමහර උදවිය මේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඉතාම අමාරුවෙන් හදාගත්ත මේ අයවැය ඉදිරිපත් කිරීමේදී ආර්ථික කෝණයකින් බලපු දත්ත ඉදිරිපත් කිරීමත් ගිණුම් ආකාරයට ප්‍රමාණවත් කියන අංශ දෙකෙන් ඉදිරිපත් කරපු දත්ත දෙක දෙවිදිහකට බලලා චෝදනා කරනවා මුදල් අමාත්‍යාංශයට ඉලක්කම් වෙනස් කරා කියලා. ඉලක්කම් වෙනස් කිරීමක් කරලා නැහැ. ඒ ඉලක්කම් විවිධ කෝණවලින් බැඳීමේදී එන දත්ත ප්‍රමාණයට එළියට දාන්න. හැබැයි මේ ඉලක්කම් වෙනස් කරා කියන මේ මහත්තුරුන්ට අමතක වෙනවා මේ රටේ ව්‍යවස්ථාදායකයට මේ අපහාස කරන්නේ.
Honorable member, you have 2 more minutes.
අවසන් කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් විධානිකමත් මැතිතුමා කිව්වා අපි ආණ්ඩුවක් වැඩ කරන ආකාරයට තමයි ජනතාව පිළිතුරු දෙන්නේ කියලා. එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ දෙන්න. ඒ නිසා ජනතාව එතුමාව නැවත පත් කරා. ඊළඟට එතුමා කිව්වා ඊට පස්සේ ආර්ථිකය හසුරුවන කෙනා අපකට හරි ගියේ නැහැ, ඒ නිසා ජනතාව ගෙදර ඇරියා කියලා. මම හිතන්නේ එතුමා ඒ කිව්වේ එතුමාම ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගැන වෙන්න ඕනේ. මොකද ඒ ආණ්ඩුව 2015 බලයට ඇවිල්ලා කරපු විගඩම්, හොරකම්, ජඩකම්, කොමිස් ගැයිලි, වැරදි ටීම් එකක් එක්ක කටයුතු කරපු නිසාම අවසානයේ ඉතිහාසයේ දරුණුම පරාජය ගෙනාවා. පෙරියදොරේ ගෙදරම ගියා, සින්දදොරේ පෙරියදොරේ වඩා ෆේල් වුණා. අද මොකද වෙලා තියෙන්නේ? පළවෙනි PCR පරීක්ෂණය, දේශපාලන PCR පරීක්ෂණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය ජනාධිපතිවරණයේදී. ඊළඟට ආවා ඇන්ටිජන් ටෙස්ට් එක පාර්ලිමේන්තු මැතිවරණය. අලුතෙන් සලුපිලි ඇඳගෙන මම අලුත් නායකයා කියලා ඔක්කොම ටික අරගෙන ආවා. දරුණු ලෙස පරාජය ඇන්ටිජන් ටෙස්ට් එකත්, සයි ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය, සිනදොරේගේ පක්ෂය. ඊළඟට 20 වෙනි සංශෝධන වෙලාවේ ආවා ඇන්ටිබඩි ටෙස්ට් එක, අඩුගානේ මේ ලෙඩේ දරා ගන්න පුළුවන්ද කියන ටෙස්ට් එක. ඒ ඇන්ටිබඩි ටෙස්ට් එකත් පරාජයයි. හිටපු 52කින් 6 දෙනෙක් ආණ්ඩුවට එකතු වුණා. ඒ නිසා මේ වෙලාවේ ලෝකයේ කොරෝනා වසඟ තත්ත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ ඒ නිසා කොරෝනා ඉදිරියට යන්නට හොඳ හදපු හොඳ අයවැයක් කියලා මතක් කරමින්, විශේෂයෙන්ම මේ වෙලාවේ මුස්ලිම් ජනතාව මේ රටේ ප්‍රශ්නයක් මතු කරලා තිබෙනවා. ඒ අය විශ්වාස කරන විදියට එයාගේ ආගම අනුව භූමි දාන කටයුතු කරන්න දෙන්න කියලා. කරු කථානායකතුමනි, ගිය ආණ්ඩුව කාලේ අපේ හාමුදුරන් වහන්සේ නමක් උත්තරේ අපවත් වුණාම උන්වහන්සේව ආදාහනය කරන්න බැරි කොට අපිට ආපු වේදනාව අපි දන්නේ. ඒ නිසා මම මේ වෙලාවේ කියන්න ඕනේ මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මම කල්පනා කරනවා මුස්ලිම් ජනතාව විශ්වාස කරන විදියට ඒ නීති අනුව මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදාන කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. මොකද ඒ වෙලාවේ අපේ හාමුදුරන් වහන්සේ අපවත් වෙච්ච වෙලාවේ ආදාහනය කරන්න බැරි කොට යහපාලන ආණ්ඩුවේ කවුරුත් ඒක කතා කරේ නැහැ. හැබැයි අපිට වේදනාව දැනුණා. ඒ වේදනාවම ඒ මුස්ලිම් අම්මාවරුන්ට, ඒ මුස්ලිම් තාත්තාවරුන්ට දැනෙනවා අපිට දැනෙනවා එදා අපේ හාමුදුරුව අපවත් වෙච්ච වෙලාවේ ඔය අද කෑ ගහන සමහරය කටවාගෙන හිටියාට ඒ නිසා මම හිතනවා සෞඛ්‍ය උපදෙස් මත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් මත ඒ මුස්ලිම් ජනතාවගේ දේහයන් භූම දානය කිරීම සඳහා එයට අවශ්‍ය කරන පරිසර සකස් කරන්නයි කියන ඉල්ලීමක් කරමින් මානිහන බොහොම ස්තුතියි.
Thank you. Honorable Partly Champika Ranawaka, you have 15 minutes.
කර්මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2021 අයවැය දෙවනවර කීවීමේ අවසන් දිනේ අද මේ සමස්ත අයවැයත් අපි එළඹෙමින් තිබෙන 2021 ආර්ථික සමාජ තත්ත්වයත් පිළිබඳව සලකා බලන්නට මේ අවසන් දිනේ ඉතාම වැදගත්. අද රටේ ඉතාම පැහැදිලි ආර්ථික අර්බුදයක්, රාජ්‍ය මූල්‍ය අර්බුදයක්, ඒහා ගැටගැහිච්ච ජනතා අසහනයක් පැතිරෙමින් යනවා. ගොවි ජනතාවට අද පොහොර නැහැ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට සහල් මිලදී ගන්න වෙලා තියෙන ගිනි ගණන්වලට. ඒ වගේම ධීවර ජනතාවට තමන්ගේ මාළු විකුණ ගන්න බෑ. ඒ වගේම අපේ ජනතාවට මේ මාළු ආහාරයට ගැනීමේ පිළිබඳ බියසක ඇති කරලා තියෙනවා. වැඩ කරන ජනයා අතිවිශාල ප්‍රමාණයක් මහපාර රැඳ වැටලා තියෙනවා. ඒ වගේම තවත් විශාල ප්‍රමාණයකට අද බාගේ පඩියට වැඩ කරන්න අතිකාල නැතුව වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ ඇඟලුම් විදේශ රැකියා මේ හැම ශේෂ්ත්‍රයකම අද තියෙන බිඳ වැටීමක් ආදායම් අහිමි වීමක්. ඒ වගේම ආනයන මත යැපිච්ච ව්‍යාපාර එකින් එක අද බිඳ වැටෙමින් තිබෙනවා. පසුගිය මාස 8ක කාලය තුල මේ රට එකම ත්‍රිවිල් එකක්වත් ගෙන්නලා නැහැ. කාර් ගෙන්නලා තියෙන 27යි. ඒ වගේම මෝටර් සයිකල් ගෙන්නලා තියෙන 277යි. මේ අපිට ලබලා දීලා තියෙන සංඛ්‍යාලේඛන අනුව 2019ත් එක බලනකොට 103යි වාහන ගෙන්වීම. අද ඒ නිසාම ඒ ශේෂ්ත්‍රයේ රැකියා ලක්ෂ ගාණක් අහිමි වෙමින් ඒ ව්‍යාපාර බංකොලොත් වෙමින් වසාදමමින් තිබෙනවා. ඒ වගේම මේක තව කොච්චර කාලයක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. මොකද ඒ ලෝක වෙළඳ සංවිධානය ඇතුළු සංවිධාන ප්‍රකාශ කරලා තියෙනවා මේ ආනයන නැවැත්වීම සඳහා රජය කටයුතු කරනවා නම් අපනයන වලටත් බාධා අනාගතයේ එල්ල වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ස්වයන් රැකියාව විශේෂයෙන්ම දෛනික වැඩ කරන ජනතාව කොළඹ නගරය වගේ තැන්වල අද ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයකට අද වැදවැටලා තියෙනවා මේ ආර්ථික අර්බුදයත් සමාජ අසහනයත් නිසා. ඒ වගේම සේවා ශේෂ්ත්‍රයන් විශේෂයෙන්ම අපි දැක්කා අර කලාකරුවෝ ඒ වගේම ඒ ශේෂ්ත්‍රවල ජීවත් වෙච්ච අය අද බැංකු කඩන්න වෙලා තියෙනවායි කියලා කියන තැනට පරිවර්තනය වෙලා තිබෙන බව. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අද තමන්ගේ ණය ගෙවා ගන්නට නොහැකිව ඒ වගේම අපි ශ්‍රේණිගත කිරීම් වලින් පහලින් පහලට ඇද වැටෙද්දි ලංකා බැංකුව ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාර වලටත් අද විදේශ වලින් ණය ගැනීමට විදේශ බැංකු වලින් ණය ගැනීමට අද ඉහළ පොලි අනුපාත ගෙවීමට තිබෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අද සමාජයේ ඇති වෙලා තියෙන මේ මහා ආර්ථික අසහනයට මේ සමාජ අසහනයට සෑම ශේෂ්ත්‍රයකම මේ අයවැයෙන් නම් කිසිම පිළිතුරක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කළ තියෙන ඉලක්කම් හිත රවටා ගැනීමක් රට රවටා ගැනීමක්. අද කියලා දෙනවා වියදම් කප්පාදුව ගැන පොලී ගෙවීම අඩු කරනවායි කියලා තියෙනවා. පොලී ගෙවීම අඩු කරනවායි කියලා තියෙනවා 860ට. හැබැයි මේ අවුරුද්ද විතරක් ගත්තා රුපියල් බිලියන 2100ක ණය. මේක කිසිම යථාර්ථවාදී ඉලක්කමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ පොලී ගෙවීම මීට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම ප්‍රාග්ධන වියදම් වැඩ කරන රටක් හදන්න ඇවිල්ලා මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 419 වැඩ කළේ නැහැයි කියන යහපාලන ආණ්ඩුවේ 2019 ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 967යි. මේක වැඩි කරනවායි කියලා තිනවා රුපියල් බිලියන 1070කට. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම කියලා තියෙන්නේ මේ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදනවායි කියන එක. මේ ගැන සාකච්ඡා වුණා මේ සභාවේ. නමුත් මම මතක් කරන්න ඕනේ අගමැතිතුමා තමන්ගේ කතාවේදී කිව්වා කිලෝමීටර් 50,000ක් හදන්න රුපියල් බිලියන 20ක් දෙනවයි කියලා. අපේ මන්ත්‍රීතුමෙකුත් ඒක පෙන්නලා දුන්නා කිලෝමීටරයට රුපියල් 400යි. අද හයිරෝඩ් ව්‍යාපෘතියේ සෑම කිලෝමීටරයකටම මිලියන 42ක් යනවා. අඩුම වශයෙන් කිලෝමීටරයක් නිර්මාණය කිරීමට මිලියන 20ක් යනවා. යනුව මිලියන විසිදාහයෙන් හදන්න පුළුවන් කිලෝමීටර් 1000ක් පමණයි. ඒ වගේම අපිට පේනවාද හැම තැනකම පාරවල් පැරණි කාපට් කරපු පාරවල් උඩින් කාපට් කරනවා, ගල් අතුරුපු තැන්වල ගල් අයින් කළා ඒ වෙනුවට කාපට් කරනවා. මේ රට අද තියෙන්නේ එතනද? රාජ්‍ය මූල්‍යයේ අර්බුදයේ හමුවේ ඇතම් ආයතන, ඇතම් පළාත් සභා, ඇතම් රාජ්‍ය ආයතන තමන් ඉන්න ස්ථානවල කුලී ගෙවීම මාස 4කින් පැහැර හැරලා තියෙන තත්ත්වය තුල, පඩියෙන් භාගයක් ගන්නයි කියලා ජනාධිපති ලේකම් ඉල්ලන තත්ත්වය තුල මේ පාරවල් විප්ලවය අපිට කරන්න පුළුවන්ද? අද මේ සිදු කරගෙන යන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණය සඳහා රාජයේ තියෙන සීමා සහිත අරමුදල් ටිකක් මේ පාරවල් වලට යට කිරීමේ ක්‍රියාවලියක් මිසක් රටේ මූල්‍ය ප්‍රමුඛතාවය, රටේ ආර්ථික ප්‍රමුඛතාවය හඳුනා ගැනීමක් නෙවෙයි. ඒ වගේම ආදායම් වැඩි කර ගැනීම ගැන කියනවා. මම නැවතත් කියනවා 2019 දෙසැම්බර් පළවෙනිදා මේ රටේ ඉහළම ධන කුවේරින්ට ලබා දීපු ඒ දවැන්ත බදු සහනය නිසා තමයි අද රාජ්‍ය ආදායම බිඳ වැටිලා අද හැම දෙයකම වෙන වෙනස් ආකාරවලට බදු ගහමින් යන්න සිද්ධ වෙලා තියෙන්නේ එදා ඒ කරපු නව ලිබරල්වාදී බදු ප්‍රතිපත්තිය නිසායි. ඒ වගේම ආදායම මේ 2020 යථාර්ථවාදී ගත්තොත් බිලියන 1350යි වෙන්නේ. ඒක 1500ක් කියලා තියෙනවා. හැබැයි 2021ේදී බිලියන 2029ක ආදායමක් බලාපොරොත්තු වෙනවායි කියලා තියෙනවා. 21 කියන්නේ 20ට වඩා අඳුරු අවස්ථාවක්, අඳුරු ආර්ථික තත්ත්වයක්. මේ වසරට වඩා 50%කින් රාජ්‍ය ආදායම වැඩි වෙනවායි කියන එක කොච්චර යථාර්ථවාදීද? මේක ඉලක්කම තමන්ගේ හිත රවටා ගැනීමක්, රට රවටා ගැනීමක් නේද කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම මේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය මිලඳ පොලේ ට්‍රිලියන 1.5ක් බිලියන 1500ක් අවශ්‍ය වෙනවා. නමුත් මොකක්ද අද වෙලා තියෙන්නේ? භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළා නොවැම්බර් 4 11 18 25 රුපියල් බිලියන 159.3ක්. හැබැයි මේ අඩු පොලී අනුපාතය යටතේ පිළිගත්තේ රුපියල් බිලියන 70.3, ඒ කියන්නේ 144යි. මේ නොවැම්බර් මාසේ භාණ්ඩාගාර බිල්පත්වල තත්ත්වය, දේශීය මූල්‍ය වෙළඳ පොලේ ශක්තිය මේකෙන් අපිට හොඳට පේනවා. මොකද 144යි පිළි අරගෙන තියෙන. දැන් මොකද වෙන්නේ? ආණ්ඩුවට වෙනවා මේ ඉතුරු ටිකට සල්ලි අච්චු ගහන්න. කීයක් ගහලා තියෙනවද? නොවැම්බර් පළවෙනිදා ඉඳන් දෙසැම්බර් පළවෙනිදා දක්වා රුපියල් බිලියන 130ක් සල්ලි අච්චු ගහලා තමයි අද මේ ආණ්ඩුව දුවගෙන යන්නේ. මෙම ගෙනියන්න පුළුවන්ද? මම ඇහුවා මේ රටේ මහ බැංකුවේ ඉහළම ගණයේ නිලධාරියෙක් කියනවා මේ මුදල් අච්චු ගැහුවයි කියලා ආර්ථිකය කඩාවැටෙන්නේ. මේක තමයි මොඩර්න් මොනිටරි තියරි කියලා. මේක තමයි මේ මොඩර්න් මොනිටරි තියරි කියලා. ඇත්තටම මේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ විශාල සංචිත තියෙන ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් ඩොලරය වගේ තියෙන ආයතන වලට පුළුවන් මේ විදිහට මුදල් නිකුත් කරලා ආර්ථිකය දුවවන්න. අපි ඒ ආකාරයට ගිහිල්ලා 2008 2009 ආර්ථික අර්බුදයේ ඉදිරිපත් කරපු ඒ දවැන්ත මූල්‍ය පැකේජය නිසා අද ඩොලරේ කොච්චර හැල් වෙලා තියෙනවද කියලා අපිට පේනවා අනික් මූල්‍යයන්ට සාපේක්ෂව. මේ යන ගමන යන්නේ නම් අර මොඩර්න් මොනිටරි තියරි එකක් හරහා නෙවෙයි, මේ යන්නේ අර සිම්බාබ්වේ කරා යන ගමන තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. සල්ලි අච්චු ගැහිම තුලින් අපිට ලබන අවුරුද්ද බලා ගන්න පුළුවන් මේ රටේ සිදුවෙන්නේ මොකද කියලා. මොකද කොච්චර බදු සහන දුන්නත් ජීවන වියදම අඩු නොවීමෙන්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු නොවීමෙන් එවස්සියට 50%කට අධික ප්‍රමාණයකින් ඉහළ යාමෙන් පෙන්නුවේ ඔය මොඩර්න් මොනිටරි තියරි එක ෆේල් බවයි. ඒ නිසා ඒක ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ. ඒක අද වෙළඳ පොලට ගියාම, පාරතොලට ගියාම ජනතාවගේ තිත්ත කතා වලින් අපට ඒ ඇත්ත වටහා ගන්න පුළුවන්. ඒ වගේම 2021 අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා රාජ්‍ය ආයතනකින් එක බිඳ වැටෙමින් තියෙනවා. කෝප් කාරක සභාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තුනෝන රාජ්‍ය අධිකාරීන් සංස්ථා 400කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ සභාවට ඉදිරිපත් කරේ 52ක් ගැන විතරයි. මේ 52ක තොරතුරු විතරයි ඉදිරිපත් කළේ. ඒවැයිනුත් යහපාලන කාලයේ ලාභ ලැබුව ආයතන 11ක් පාඩු ලබලා තියෙනවා. අනික් ඒවා අද ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද සමහර රාජ්‍ය ආයතන අද බංකොලොත් තත්ත්වයට ඇද වැටිලා තිබෙන නිසා. මම දන්නවා නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, අපි ගොඩ නගපු ආයතන, ලාභ ලබපු ආයතන අද තිත්ත විදිහට පාඩු ලබමින් ඉන්නවා. රටේ විදුලි ඉල්ලුම 133කින් අඩු වෙලා තියෙද්දි, ජල විදුලිය සැපයුම ඉතාම හොඳ මට්ටමක තියෙද්දි, ලංකා විදුලි බල මණ්ඩලයත් මිලියන 40,000ක පාඩුවකට ගමන් කරමින් තියෙනවා. මේක අපි 2015දී මිලියන 20,000ක් ලාභ උපයපු තැන. එතකොට මේ රාජ්‍ය ආයතන බිඳ වැටෙන එකින් එක කිසිම ආකාරයකින් මේකෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මොකද්ද විසඳුම? කොහොමද මේ පියවා ගන්න යන්නේ? රාජ්‍ය දේපොළ විකිණීමේ මම අද කියනවා රාජ්‍ය දේපොළ වරාය විකිණීමෙන් එමන් නැත්තම් ගුවන් තොටුපළ විකිණීමෙන් එමන් නැත්තම් පුත්තලම බලාගාරයේ විකිණීමෙන් පුත්තලම බලාගාරයේ විකිණීමට අවශ්‍ය කරන පළවෙනි පියවර තමයි මහජන උපයෝගිතා කොමිසම ඉවත් කරලා ඒක අක්‍රිය කරලා පුළුවන් ද බලන්න පුත්තලම බලාගාරයේ විසඳන. ඒ වගේම මැණින් වෙළඳ පොළ කලබලෙන් අයින් කරලා මහජනයාට නොදී කරන්න යන්නේ මොකද? ඒ ආශ්‍රිත සියලුම ඉඩම් විදේශිකයන්ට විකුණන්න තමයි අද සැලසුම් කරලා තියෙන්නේ. මේ දේශ අපි ඉතාම හොඳින් බලාගෙන ඉන්න විතරක් අපි ප්‍රකාශ කරන්න ඕනේ. අපි මේ වැදී අක්‍රියව සිටින්නේ නැහැ කියන එකත් අපි කියන්න ඕනේ. රාජ්‍ය දේපොළ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රටට කිසිම වාසියක් ඇති නොවන ආකාරයට විකුණා දැමීමට, සේල් කිරීමට, රටේ ස්වෛරීභාවය බාල්දු කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ, මේ රටේ අද මුළු රටම ආතුර වෙලා තියෙන්නේ, ලෙඩ වෙලා තියෙන්නේ. මේ සමාජ අසහනය පුපුරා යමින් තියෙන්නේ. මේ සමාජ අසහනය පුපුරනකොට අද ඉන්නවා මාධ්‍ය කට්ටඩියේ. මේ මාධ්‍ය කට්ටඩියා විටින් විට මේ ආණ්ඩුවේ ඉහළින්ම ඉඳගෙන මේ මාධ්‍ය කට්ටඩියා විටින් විට මවනවා විවිධ දිස්ත්‍රි. අපි දැක්කා පසුගිය මැතිවරණයට කලින් අර සහරාන් පිටිපස්සේ ඉන්න මහා බලගතු ගෝඩ් ෆාදර් කෙනෙක් ඉන්නවා කියලා රීරි යකෙක් මැව්වා. MCC මහසෝන මැව්වා. ඒ වගේම කැලණියට ගිහිල්ලා නාගලෝකේ දිස්ත්‍රිය මැව්වා. මේ විදිහේ දිස්ත්‍රි ගොඩක් මවලා ලෙඩාව ආතුර කළා මේ රටේ සමාජයේ පියවරෙන් පියවරට. දැන් මොකද කරන්නේ? දැන් පටන් ගත්තා මුලින්ම චූර්ණේ. ඒක තමයි එක දිස්ත්‍රිය. ඊළඟට පැණියට මාරුණා. මුට්ටියට මාරුණා. මේ දිස්ත්‍රි එක එක මවමව රෝගේ ආතුර කර කර ඇත්ත සමාජ ප්‍රශ්නේ, ඇත්ත සමාජ අසහනේ යට ගහන්න උත්සාහ කරනවා. හැබැයි මේ රටේ ලොකු දිෂ්ටියක් තියෙනවා, ලොකු යකෙක් ඉන්නා. ඒක තමයි කොරෝනා ගරානා යකා. ෆේස් මාස්ක් එකෙන් ගැහුවා, සැනිටයිසර් එකෙන් ගැහුවා, නිරෝධායනෙන් ගැහුවා, ඇන්ටිජෙන් එකෙන්
ගැහුවා.
මේ හැම එකකින්ම ගහපු ඒ කට්ටඩියට තමයි අද රටේ බාර දීලා තියෙන්නේ. මේ ජනතාවට විවිධ ආකාරයේ යක්ෂ දිෂ්ටි මවමව මේ ආණ්ඩුව ගෙනියන්නේ. මේක වැඩිකල් ගෙනියන්න වෙන්නේ නැහැ. එක බොරුවකින් තව බොරුවකට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ දිස්ත්‍රි වලින් මේ රටේ ජනතාව ආවේශ කරන්න බැරි බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අද මේ සමාජ අසහනේ පුපුරනකොට දේශපාලන අසහනයත් මතුවෙනවා. ඒ දේශපාලන අසහනේ ප්‍රතිචාර තමයි අපිට ඇහෙන්නේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන්. අපි දැන් පුලන්නෝ වෙලා කියලා. අපි දැන් හිඟන්නෝ වෙලා කියලා. අර ප්‍රධාන තැන්වලට බනින්න බැරි නිසා නිලධාරීන් හරහා ඒක පිට කරන්න යන උත්සාහය. අපේ මාතෘරුන්ටත් කියනවා, ඔබ අපි සියලු දෙනාටම මේ රටේ අනාගතයේ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම්, මේ රටේ අනාගතයේ බේරා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම්, මේ රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ වගකීම අප සියලු දෙනාටම තිබෙනවා. එනිසා අපි කියන්න ඕනි, අපි ඉදිරියේ බලා යන්න නම් මේ රටේ අපි නොයෙක් අත්හදා බැලීම් කළා. ගරු මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, නායකව වටා ගොනු වෙලා බැලුවා, පවුල් වටා ගොනු වෙලා බැලුවා, පක්ෂ වටා ගොනු වෙලා බැලුවා අපි මේ රට ගලව ගන්න පුළුවන්ද කියලා. නමුත් අද අපිට පේනවා වෙනසකින් තොරව අපි අර්බුදෙන් අර්බුදයට ගිහිල්ලා අද සිම්බාබ්වේ තත්වයට, බංකොලොත් භාවයට පත්වීමේ මුවවිටටම අද ඇඩවැටලා තියෙන බව. ඒ නිසා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ, අද මේ රට ඉදිරියට ගෙනියන්න නම් ඉතාම අත්‍යවශ්‍යම සිදු යුතු දේ මොකද්ද? පුජ්‍යලයෝ පක්ෂ වලට රට බාර නොදී මේ රටේ සුජාත පරපුරක් ඉන්නවා. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච කුසලතාපූර්ණ ඒ සුජාත පරපුරට රට බාර ගන්න ඉදිරියට එන්න කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ මිල්ලා සිටමින් මම නිහඬ වෙනවා.
Thank you. Honorable Rohitha Abeygunawardena, you have 8 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දවසේදී අයවැය 20-21 විවාදයට එකතු වීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අවසන් දිනේදී කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕන, ජනතාවාදී අයවැයක් ජනතාවට ඉදිරි අනාගතය වෙනුවෙන් තමන්ගේ රටේ ආර්ථිකය ගොඩනැගෙන අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මට පෙර කතා කරා හිටපු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පාට්ලි චම්පික අමතිතුමා අවුරුදු 5ක් මේ රට පාලනය කරනකොට ඒ ආණ්ඩුව හදන්න පිමුරුපත් හදලා ඒ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති පුටුවෙත් අගමැති පුටුවෙත් වාඩි කරන්න එවැගේම රවි කරුණානායක හිටපු ඇමතිවරයාව මුදල් ඇමති පුටුවේ වාඩි කරන්න එයා හොඳ නැති හින්දා මංගල සමරවීර මැතිතුමාව ගෙනල්ලා ඒ මුදල් ඇමති පුටුවේ වාඩි කරන්න වැඩ කරපු හයිය දීපු ඇමතිවරේ හැබැයි ඒ සියලු දේ කරා වගේම 2015 2019 ඇතුළත මේ දැන් ඉදිරිපත් කරපු ඒ ආර්ථික කළමනාකරණය ගැනත් උපදෙස දුන්නනම් ඔය පැත්තේ නෙවෙයි ඉන්න වෙන්නේ මේ පැත්තේ ආණ්ඩුව පැත්තේ ඒ උපදෙස මං හිතන්නේ එක්කෝ ජම්පි කැමතිතුමා දුන්නා දීපු දේ ඇහුවේ නැහැ දීපු දේ ජනපති අගමැති සහ අර දෙන්න ඇහුවේ නැහැ දැන් අද ඒ හතර දෙනාගෙන් ප්‍රබල ඒ ආර්ථිකය මෙහෙවපු හතර දෙනාගෙන් ඒ ආණ්ඩුවේ හතර දෙනාගෙන් එක්කෙනෙක් විතරක් ඉතුරු වුණා පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති මේ පැත්තේ පිළිගන්නවා මේ පැත්තේ මේ පැත්තේ ඉදිරිපත් කළා එච්චරයි ඉතුරු වුණේ ඉතුරු පයිලට් නෑ පයිලට් අගමැති පයිලට් නෑ පයිලට් ගෙදර කෝ පයිලට්ලා දෙන්නත් ගෙදර කෝ පයිලට්ලා දෙන්න කෝ පයිලට්ලා දෙන්න දැන් කෝ මම අහන්නේ කෝ කියලා එක්කෙනෙක් රවි කරුණානායක දෙවනි එක්කෙනා මංගල සමරවීර ඉතින් තාම අපි හොයන පයිලටුත් නෑ කෝ පයිලට්ලත් නෑ ඈ අනිත් ඈ ජාතික ලැයිස්තුවේ අය වෙච්ච පහර ඉතින් එවැනි තත්ත්වයක් ඇතිුණේ ඉතින් ඒ නිසා කතාවක් තියෙනවා බලය තිනකොට මොලේ නෑ මොලේ එනකොට බලේ නෑ කියලා ඉතින් මේ වගේ තත්ත්වයක් තුල අපි බොහොම පැහැදිලිව කියනවා අපිත් එක්ක එකට හිටියේ අපිත් එක්ක සටන් මෙහෙවපු සටන් සගේ අපිත් එක්ක මේ රටේ සැබෑ ජනතාව වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක් ඉතින් නැවත මම ඔබතුමාට කියනවා ඉන්න ඕන පැත්ත හරියන පැත්ත කවදාහරි දැනෙයි එතකොට ආපහු එක කඳ උරක් කරට එන්න එකතු වෙන්න කියලා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මොකද එක විදියට හිතන්න පුළුවන් මිනිස්සු හින්දා ඒ නිසා අපි කියනවා ඒ ඉතිහාසයක් තිබුණු අවුරුදු පහක් ඒ අවුරුදු පහ ඒක පිළිගන්න වෙනවා තම්පික ඇමතිතුමනි අපේ හකීම් ඇමතිතුමනි අපි හැම කෙනෙක්ම හිත පිළිගන්න පාඩද එතුමා බොහොම හිත හොඳ කෙනෙක් මේ අහලුව දැන් නැකට හිටපු ඉතින් ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා තමුන්නාසලා තමුන්නාසලේ හෘද සාක්ෂිය කතා කරන්න හෘද සාක්ෂිය කතා කරන්න අවුරුදු පහක් තුල මුලින් තමුන්නාසල අපේ ආණ්ඩුවක් ඇදලා වැරදි කරනවා ඒක පෙන්වා දීම විපක්ෂයක වගකීම අපි ඒක පිළිගන්නවා අපි හිස නමලා පිළිගන්නවා හැබැයි ඒටි ඉස්සෙල්ලා තමුන්නාසල කල්පනා කරන්න ඕන අවුරුදු පහක් අපෙන් වෙච්ච වැරද්ද මොකද්ද කියන එක ඒ වැරද්ද ගැන දැන් සමහර වෙලාවට මේ සභා ගැබ තුල මේ මුළු අයවැය විවාදය තුලම කතා කරනවා මහා බැංකු මංකොල්ලේ ගැන මේක කතා කරලා අපිරිය වෙලා ඉතින් මේක ගැන කතා කරනකොට එකපාරට කියන දැන් කෝ අල්ලගත්තද ඇයි අල්ලගත්තේ නැත්තේ ඕගොල්ලන්ට අල්ලනවා කියලා නේද ආවේ දෙවි හාමුදුරුවනේ ඉංග්‍රීසියෙන් කතා කරලා ටයි එකක් දාලා හොරගම් කරන්න අනුමැතිය දීලා ඒකට සියලුම අවශ්‍ය කරන පරිසරය හදලා ඒ වැඩේ කරලා ඉවර වෙලා අපිට කියනවා අල්ලගන්න කියලා හොරාව සිංගප්පූරුව අරිනවා මෙන්න මේ පාර්ලිමේන්තුවේ මේ 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 පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුව අපි දැක්කා එදා අපි 2015 පෙබරවාරි මාසේ 22 වෙනිදා පෙබරවාරි මාසේ 22 අපි කිව්වා මේ වගේ මහා බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා කියලා කියනකොට ආසියාවේ කම්පියුටර් මොලේ කියලා ඔබ විසින්ම කියපු වික්‍රමසිංහ ඔබ විසින් කිව්වේ අපි නෙවෙයි ඔබයි වේදිකාවල කිව්වේ මෙන්න ආසියාවේ කම්පියුටර් මොලේ එතකොට මේ කියන මොලේ තියන අය උන්නහ කියපු විදියට කියපු විදියට මොකද්ද කරේ එදා අපි දැක්කා මේකට කමිටුවක් පත් කරා නීතිඥවරු 3 දෙනෙක්ගේ කමිටුවක් ඒ 3 දෙනා මෙන්න මේ සභා ගැබේ හිටියා උඩට ඇවිල්ලා අපිට එව්වා කමිටු වාර්තාව ඒකේ කිව්වා මේ අර්ජුන මහේන්ද්‍රන් කියලා කියන්නේ මේ රටේ සම්පතක් වෙච්ච කෙනෙක් කියලා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එතුමා මේ BY එකේ ඉඳලා එතුමා වෙලවලා කිව්වා ඉතින් නැවත මේ රටට ආදරය කරන මේ වගේ උගත් බුද්ධිමත් ආර්ථිකය කළමනා කරන්න පුළුවන් කෙනෙක් කිව්වා එතුමාට මඩ ගහන්නයි කිව්වා මේක කරලා තින්නේ මගේ අම්මේ දුන්න නේද වැඩි ඒ කියනකොට ඔය ඉන්නේ ඔක්කොම ටික තප්පුලාව ටන් 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 ගාලා ගැහුවා හොඳට
අපේ මෙම්බර් යු හැව් නැදර් 2 මිනිට්ස්
එච්චර ගියා රොඩින් ඒ හින්දා ඒ නිසා තප්පුලාව දරු සභාපතිතුමනි තප්පුලාවලා කිව්වා අනේ බලන්න අර්ජුන මහේන්ද්‍රන් කියලා විවාද වලට අපිත් එක්ක හිරුවකේ බලේ වැඩසටහනේ ඊළඟ ස්වර්ණ වාහිනියේ රතු ඉර වැඩසටහනේ දෙරණ නාලිකාවට ගියාම
අපිත් එක්ක ඇවිල්ලා කිව්වා මේ අර්ජුන මහේන්ද්‍රන් එක්ක පුදුම ඉරිසියාවක් කිව්වා තියෙන. පුදුම වෛරයක් කිව්වා තියෙන්නේ. කියලා කොහමද උනේ අන්තිමට අර්ජුන මහේන්ද්‍රන්? අර්ජුන මහේන්ද්‍රන් අද කරපු දේ ගැන තමුන්නාසල හර්ද සාක්ෂිය තමුන්නාසල විශ්වාස කරලා. දැන් ආර්ථිකය ගැන කියනවා. විපක්ෂ නායකතුමා හිටියනම් මම සතුටු වෙනවා ගරු සභාපතිතුමනි. විපක්ෂ නායකතුමා දැන් අද උදෙත් මන් දැක්ක කතා කරනවා. අර කෝප් කමිටුවේ ඇතිවෙච්ච සිද්ධියක් ගැන කතා කරලා දැන් එතුමා තරම් පිරිසිදු එතුමා තරම් ඉතාම මේ රටේ සියලු දේවල් හරියාකාරවම හිටි කරපු රාජ්‍ය දේපල කිසි දෙයකට අවභාවිතයක් නොකරපු විපක්ෂ නායකවරයා සුදු ඇඳගෙන නවගුණ වැල අතේ එන විදිය බලන්න එපා. බොහොම මට සිලුටුවට ඇවිල්ලා වාඩිගෙන කතා කරා. මට හම්බුණා එතුමගේ මේ එතුමා තමයි හිටපු නිවාස ඇමතිවරයා. එතුමා නිවාස ඇමතිවරයාට ඉඳද්දි ගරු සභාපතිතුමනි මේ මුදල් අමාත්‍යාංශයේ යටතේ වෙනකොට මේ මුදල් කොහමද ගල්ලා වියදම් කරලා තියෙන්නේ? මේ එක ගමක් සිරි පැන නද ගම එකයි, දෙවනි ගම සොබා නිල්ල ගම, ඊළඟට හදනවා සනසිලි ගම, ඊට පස්සේ හදනවා ආරාධි නගර, සංජීව නගර, ඊළඟට හදනවා ශ්‍රී නිවාස නායමි. මේ වගේ නම් ගානකින් හදනවා එක එක තැන්වල නිවාස ගම් හදනවා. පොත් මේ හදනකොට මට බය හිතුණා ගරු සභාපතිතුමනි. මේ ටික හදන් යනකොට දම්පිගේ අමතිතුමනි තමුන්නාසලා වේදිකාවක් ඇදී එක ළමයෙක් මන් දැක්ක ජනාධිපති වර්ණේදී එක තරුණ ළමයෙක් ඇවිල්ලා ටෙලිෆෝන් එකක් පෙන්නලා ඒ ළමයා ඒ ළමයාගේ දුක් ගැන මිල්ල කිව්වා. අනේ ළමයාට ඒ වේදිකාවේ ඉස්සරහා හිටපු මිනිසු බිම දාගෙන ගැහුවා. වෙලාවට ජනාධිපති උනේ නෑ සජිත් ප්‍රේමදාස මහත්තයා. උනා නම් අනිවාර්යෙන්ම ඒ ගමේ හදයි බිම දාගෙන නෙළුවා.
Remember please wind up.
අනිවාර්යෙන්ම හදයි බිම දාගෙන නෙළුවා ගම කියලා. මේ හදලා තියෙන හැදිල්ලට. ඒ කියන්නේ මේ හදලා තියෙන හැදිල්ලට මෙහෙම හදපු එකේ අර වගේ එකක් හදන්න බැරි වෙන්නේ නෑනේ. හදනවා අනිවාර්යෙන්. එතකොට මම අහන්නේ මොකද්ද? මේ එක ගමක මෙන්න මේ ගමේ ගෙවල් 24යි හදලා තියෙන්නේ. මෙන්න පොත. ගරු සභාපතිතුමනි මෙන්න පොත. මම සභාගත කරනවා. මේ පොතේ පටන් ගත්තු තැන ඉඳන් තියෙන්නේ මේ රටේ සියලුම දිස්ත්‍රික්කවල ගහපු පෝස්ටර් පෙන්වන පින්තූර. මේ පෝස්ටර් මෙන්න කොට්ටාවේ ගහනවා, මෙන්න වත්තර මුල්ලේ ගහනවා, මෙන්න පානදුරේ ගහනවා, මෙන්න අනුරාධපුරේ ගහනවා, මෙන්න පොළොන්නරුවේ ගහනවා, මෙන්න හම්බන්තොට ගහනවා, මෙන්න මේ
මහලොකුමුන්නාසගේ
නායකයා. මට විනාඩි දෙකක් දෙන්න ගරු, විනාඩි දෙකක් දෙන්න. ඒවා ඒ නිසා මේ බලන්න මේ කරලා තියෙන தත්වය තුල. එතකොට මහලොකුට කතා කරනවා අද රටේ අවභාවිතය ගැන. ඉතින් මේ අවභාවිතය එතකොට අරමුදල මේ කරන්න තියෙන ඔක්කොම ಜಾති ටික කරලා දැන් එනවා මුකුත් කර තොත්ත බබ්බු වගේ කියන්න, අපි මුකුත් කරේ නෑ කියලා කියන්න ගරු සභාපතිතුමනි. තව තියෙනවා පැටිගිරිය කියන්න ගියොත් එහෙම අපි බොහොම පැහැදිලිව කියනවා ගරු සභාපතිතුමනි, සභාපතිතුමනි අපි එකක් කියනවා. අපි මේකට හොඳ ආදර්ශයක් දෙනවා. ගරු විපක්ෂ නායකතුමා වෙනුවෙන් එතුමා නොහිටියත් මේ එතුමගේ මේ ගමින් ගමට ගහපු පොත් ටික ගෙවල් 27ක් හදනවා. ගම් 14,200කට අපි වැඩ පටන් අරගෙන එයින් 50%ක් පමණ වැඩ අවසන් කරලා තිනවා. මට පෙන්වන්න ගරු හකීම් ඇමතිතුමනි, මේ ජාති එක පොතක් පෙන්වන්න, ගහපු එක තොරණක් පෙන්වන්න, මේ වගේ සජිත් ප්‍රවාස මහත්තයා ගහපු එක පෝස්ටරයක් පෙන්වන්න. එක පෝස්ටරයක් මේවා බඩු తిනවා පියා. තියන් ඉන්නේ මේ ජාති එක පෝස්ටරයක් පෙන්වන්න. මේ ගහපුවා මේ ගහපු මුදල් වලින් මම සභාගත කරනවා.
මේ ගහපු මුදල් වලින්
මම අවසන් කරනවා. මේ ගහලා තියෙන මුදල් වලින් එකතු කරපු මුදල් ටික එක්කහු කරුවොත් තව 14,000ක් නිවාස හදන්න පුළුවන්. 14,000ක් ලක්ෂ 6 ගානේ දීලා 14,000ක් නිවාස හදන්න
පුළුවන්.
මේ විපක්ෂ නායක, මේ ආදර්ශමත් විපක්ෂ නායක. එනිසා ගරු සභාපතිතුමනි, පුළුවන්කම තියෙනවා නම් ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමා දෙන්න අපිට විවාදයක් දෙන්න. රාජ්‍ය මුදල් අවභාවිතා කරපු එක සම්බන්ධයෙන් කතා කරන්න අපිට දෙන්න විවාදයක්. අපි එතකොට කියලා දෙන්නම් කොහොමද මේ තත්ත්වය ඇති කරේ කියලා. එනිසා සෞභාග්‍යය, දැන් අපිට අභියෝග තියෙනවා. කොවිඩ් එකත් අභියෝගයක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ අභියෝග බාරගත්තු නායකයෝ දෙන්නෙක්. එදා අභියෝගය බාරගත්තා වගේ මේ අභියෝගයත් බාරගන ආර්ථික යුද්ධයත් අපි ජයග්‍රහණය කළා. රට සමෘද්ධිමත් රටක් බවට පරිවර්තනය කරනවා කියනක මතක් කරමින් ඔබතුමාට බොහොම ස්තුතියි. මගේ වචන ස්වල්පයි.
Thank you.